Terima
සර්මෑ සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් කතා කරපු දේවල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේ දැන් කතා කරපු දෙයට අදාළ නැති වුණාට මං කියන්න කමක් නැද්ද? මගේ ප්‍රශ්නේ තමා සර්, දැන් මගේ ජීවත් වීම කියන තැනදී ඒ මෙන්න මෙහෙම දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සර්, මගේ ජීවත් වීම කියන තැනදී ඒ ලෝකෙට අයිති සිහිය පිහිටවලා හොඳ සිහියෙන් යමක් ඉක්මනින් කරලා කළ යුත්ත කර විදිහට කරලා එහෙම ජීවත් වීමක් තියෙනවනේ. එතකොට අපිට හිතෙනවනේ මම 100%ක් සිහිය පිහිටුවා කියලා. ඒක නෙමෙයි මං කියන්නේ. මං කියන්නේ 100%ක්ම ඉන්නේ මං අසිහියේ. හැබැයි ඒ 100%ක් අසිහියේ ඉන්න ගමන් මට සමහර වෙලාවට සිහිය පිහිටනවා. ඒ කියන්නේ දැන් අසිහියේ ඉද්දි මට අසිහිය කියලා දන්නේ නැහැ. එතකොට මම ලෝකෙක ඒ ගනුදෙනු කරගෙන යනවා. එතකොට ඒක ලයිව් ඒකට මට පණ ඇවිල්ලා මට හොඳට ගනුදෙනු කරන්න පුළුවන්. මං හිතීමක ඉන්නවා කියලා දන්නේ නැහැ. හිතීමක ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒක එක අවස්ථාවක්. එහෙම ඉන්න ගමන් හිතීම බවින් මට දැනුවත් වෙන අවස්ථාවක් එනවා. එතකොට හිතීම බවින් දැනුවත් වෙද්දි අතන පණ ඇවිල්ලා කටයුතු කරපු එක එහෙම්මම කිඳා බහිනවා වගේ එකක් වෙනවා. ඒ කියන්නේ හිත හිතීමක ඉන්නවයි කියලා දැනුවත් වෙනවා. දැනුවත් වෙද්දි අර පණ ඇවිල්ලා කරපු ගනුදෙනුවේ එතනම එතනම කිඳා බහිනවා වගේ. එතකොට එතනදි ලොකු බරසැහැල්ලුවීමක් වගේ එතන ඒ වගේ අවස්ථාවක් එනවා. ඒ කියන්නේ මේ ගත කරන ජීවිතේ දෙබිඩි සහගතයි. එකක් තමයි 100%ක් අසිහිය. ඒ කියන්නේ ඊතකොට හිතීමක ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ අතරතුර හිතීම බවින් දැනුවත් වෙද්දී අර එතන ලොකු වෙනසක් තියෙනවා. එතන ප්‍රායෝගිකත්වයේ ලොකු වෙනසක් තියෙනවා. ඒ හිතීම බවින් දැනුවත් වෙන තැනදී මට ඒ කියන්නේ තමා ගැන කලකිරීමක් එනවා. තමාට තමා චෝදනා කරන කලකිරීමක් එන්නේ සිතීමක් බව නොදැන මෙච්චර වෙලා ලොකු කතාවක හිටියයිනේ කියන එක. හැබැයි හිතීම බවින් දැනුවත් වෙන තැනදී ඒ අයිට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඒක අපි හිතමුකෝ ජීවත් වීම පැය 6ක කාලයක් නම් පැය 6න් 100%ක් මාසීහිය අර සිහිය පිහිටන වාර ගණන කියන එක සමහර විලාට 5-6 සැරයක් වෙන්න පුළුවන්. සමහර දවස්වලදී එක දවසකටවත් සිහිය පිහිටන නැහැ. එතකොට මෙන්න මෙහෙම දෙබිඩි එකක් තියෙනවා. ඒ එකම මට තමාටමා චෝදන ඒ කියන්නේ කලකිරීමක් එනවා අර ගහගෙන යෑම ගැන. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ සර්.
ඔව් මං හිතනවා ඒ සිහිය නැතිකම තමයි අපේ ජීවත් වීම. දැන් අපි සිතීම ඇත්ත වෙලානේ තියෙන්නේ. අපේ හිතට එන එක මේ ලෝකේ කියලා විශ්වාස කරන ගතිය. දැන් අපිට පේන්නේ මේ සිතීම. හිතෙන් හදපු දෙයක් සිතීම කියන ක්‍රියාවක් කියලා පේන්නේ නැහැ. ඉතින් ඒක කොහොම අර සිහිය පිහිටන වෙලාවක වුණ මේ සිතීමක් නේ. සිතීමක් නේ කියනකොට අපි අර ඒකට බාහ්‍ය භාවයයි ඇත්ත භාවයක් තිබුණා නම් ඒක නැතිවීමනේ සිහිය කියන්නේ. එතකොට ඒ සිහිය අපට සාමාන්‍යයෙන් නැහැ. ඒක තමයි මම දකින්නේ අර ඉස්සෙල්ලා කියපු කතාවෙත් මුලින්ම රූපය ඇති කල්හි කියන්නේ මට පේන්නේ සිහිය නැති කල්හි කියනවා වගේ. රූපය ඇති කල්හි නැත්නම් වේදනාව ඇති කල්හි සංඥාව ඇති කල්හි ඒකේ අනිත් පැත්ත මට පේන්නේ අපේ අර සිහිය නුවණ යෙදිලා නැහැ. එහෙම වුණා නම් සමහර විට ඇති කල්හි කියන වචනේ ගන්න හැටි. දැන් රූපය ඇත කියලා රූපේ ජීවත් වීමනේ අපි ඇත්ත දන්නේ නැහැ කියන්නේ. ඒකෙම බැසගෙන ඒකට අනුව ඒකෙන් හිතන කියන කරන තේරම. දැන් සිහිය පිහිටියොත් අඩුගානේ මේ සිටීමක් නේ කියන තැනටවත් සිහිය පිහිටුවොත් එතකොට ඒකට අපි අර නිත්‍ය පැත්තක් නෙවෙයිනේ. එතකොට සිටීම ඇත්ත කරගත් කල්හි කියන වගේ එකක් මට එන්නේ. අර රූපය ඇති කල්හි කියන්නේ ඔය සිතීම ඇත්ත කරගත් කල්හි. නැත්නම් ඔය සිහින ලෝකය ඇත්ත කරගත් කල්හි. ඒ අර කියන්නේ චිත්‍රපටිය බලනවා. චිත්‍රපටිය බව දන්නේ නැහැ ඒක ලෝකෙ වෙලා. ඒ ඇත්ත කරගැනීමට තමයි ඇති කල්හි කියන්නේ. වගේ අදහසක්. එතෙන්ට ඒකට සිහිය නෑ ඉතින්. අරකිවගේ හිටපු ගාම් පොඩ්ඩක් ඉඳලා හිකලා සිහිය පිහිටියොත් නිසා එතකොට ඒ ඇති කල්හි කියන එක ඇහෙනවා කියන්නේ දැන් අපි ඇති කල්හි එක අපිට ජීවිතේ වෙලා නැතන මේ අපි දැනගන්න තේරම ඇත්ත ඒකින්දන් තමයි වැඩ කරන්නේ. ඒ සිහිය නැති බවමයි. ඒ සිහිය පිහිටියොත් ඔක යම් කිසි විදිහකට අනිත් පැත්ත හැරීමක් තියනවා. ඒකේ අර පොඩි අත්දැකීමක් හරියන්නේ අර හීනයක් දැක දැක ඉඳලා එකපාරට ඇහැරුණ ගමන් මතක් වෙනවනේ මෙච්චර වෙලා මේ සිහිනයන්නේ දැක්කි කියනකොටම අර දැකපු ටිකට මොකද වෙන්නේ. හැබැයි එතකොටත් පරක්කු වැඩි තමයි. සිහින දකින්න වෙලාවේ සිහිය පිහිටලා නැහැනේ. ඒ කියන්නේ සිහිනයක් බව දන්නේ නැහැනේ. අපේ සාමාන්‍ය ජීවිතයේ අපි සිහිනයක් බව කොහොමවත් දන්නේ නැහැ. ඒකම ඇත්ත කරගෙන ඉතින් ඇලෙනවා ගැටෙනවා රණ්ඩු වෙනවා සේරම ටික එනවා. දැන් අපි සිහිනය කියන කියන්නේ මේ හිතනවා කියන දැන් හිතනවා කියන එක මේක අදහස දැන් හිතනවා කියන එක වෙන කාටවත් ඉතින් අහුවෙන්න විදියක් නැහැ නේ. අපි හිතන එක වෙන කාටවත් තේරෙන්න විදියක් නැහැ. අපටවත් ඇහැට තේරෙන්න විදියක් නැහැ. මේ ආයතන වලට අහුවෙන්න විදියක් නැහැ. මේ හිතනවා කියන ඒ සිද්ධිය හිතුවේ මොකද්ද කියන එකේ තමයි අපි ඇදිලා යන්නේ. ඒක ඇත්ත කරගෙන ඒ යන ගතිය තමයි අර රූපය ඇති කල්හි වේදනාව ඇති කල්හි සංඥාව ඇති කල්හි කියන එකේ මට නිකන් හිතන පැත්තක් ඒක. ඉතින් අඩුපාඩු තේන්න පුළුවන් මං හිතනවා ඔබතුමිය අර ඒ වගේ අදහසක් තමයි මතු කළේ කියලා කිව්වා වගේ. ඉතින් එතන එළඹ පිහිටා ඉන්න එහෙම නැත්නම් එළඹ සිටි සිහියෙන් ඉන්න පුළුවන්කමක් ඉතින් තියනවාද කියන එක අපිට පේනවා. හැබැයි එහෙම සිහිය පිහිටියානම් මේ අහුවීමක් නැහෙනි කියන ඒ දැක්මක් එනවා. මෙහෙම මෙහෙම නොදන්න හින්දා නේ මේ අහුවෙලා ඉන්නේ කියනවා වගේ ඒ දැක්මකට නිකන් ඒ අර දහම් පරියායෙන් මතු වෙන්නේ ඒ වගේ එකක්. يعني අපි ඉන්න එකේ වැරද්ද නේද මේ පෙන්වන්නේ කියලා හැම වැටහීමක් ගෙදයක් වෙන්න පුළුවන් කියලා තමයි හිතනවා. වැරදි වෙන්නත් පුළුවන් නේ ඒ වගේ අදහසක්ද මේ කියන එක. ඉතින් සරණ අපේ
මං කියන්නේ සර් දැන් අසිහිය කියන එකත් ඔටෝමැටික්, සිහිය පිහිටන එකත් ඔටෝමැටික්. එතකොට 100ට 100ක් අසිහියත් ඔටෝමැටික්, සැරින් සැරේ තග්ගාල මතක් වෙනවා යට යනවා වගේ. ඒකත් ඔටෝමැටික්. එතකොට මනසකින් අහන්නේ සර් මට සිහිය පිහි අර දෙවනි තැනට ඉන්න, ඒ කියන්නේ අසිහිය නැතුව අර සිහිය පිහිටනවා නම් එතන වෙන්නේ හැ මට. ඒකට සපෝට් එකක් තා මට දැන් සර්ගෙන් අහන්නේ මං. දැන් ඊතකොට කියන්න පුළුවන් මේ ලෝකේ දැන් එක දවසක සර් කිව්වා දැන් ඔයාලා මේ ධර්මයේ අහන්නේ පාට් ටයිම් නේ. ඊතකොට පාට් ටයිම් කරලා ඔයාලට මේක තේරුනොත් තමා පුදුම වෙන්න ඕන කියලා සර් කිව්වා. ඊතකොට දැන් මේක ෆුල් ටයිම් කරන්න කියලා ගියොත් මං කියන්නේ ඇඳුම වෙනස් කරන පැත්ත නෙමේ. එහෙම කරන්න ගියොත් එතනදි වෙනවා තව දෝෂයක්. ඒ දෝෂේ තමා ධර්මයට ගලප ඉන්නවා. එතකොට තමා තමාට රැවටෙනවා. එතන එහෙම වැරද්දක් වෙනවා. එතකොට මට සිහිය පිහිට ගන්න තමා සර්ගේ මම මේක ඇහුවේ. මට ඒකට ප්‍රායෝ මට අහගන්න තේරෙන්නේ නැහැ ඒක.
කියන්නේ දැන් සිහිය පිහිටන්න හැදුවට සිහිය පිහිටන්න බෑ. මේ අපටත් පොරෙන් මේ හිත දුවනවා ඒ වගේ වැඩ
නෑ. ඒක නෙමේ සර් මට අපි ඒ සිහිය මට ටග් ගන්න පුළුවන්. ඒ කියන්නේ සර් මේ යම් කිසි දෙයකට හිත තියලා එක ට්‍රැක් එකක දුවන සිහියනේ. ඒ කියන්නේ යමකට හිත තියලා අපි අර සමතයෙන් කරන්නේ. ඒක නෙමේ සර් මං කියන්නේ. ඒ සිහිය නෙමේ. දැන් අපි මොන භාවනාව කරත් දුවන හිත එක අරමුණකට තියලා එක ට්‍රැක් එකක දුවවනවා. ඒ කියන්නේ සමතය නෙමේ සර්. සමතය කියන එකට ඕන වෙලාවක එන්න, ඒ කියන්නේ එතනට නෙමේ මං කියන්නේ. ඒ සමතය තියෙනවා. ඒක නෙමේ අර දැන් මං කලින් කතා කරේ ලෝකෙට අයිතිත් වැඩ කරන ගමන් හරි ධර්මය ඉද්දි හරි ධර්මය හිටිය කියන්නේ ධර්මය ගැන හිත හිටිය කියන්නේ මේ සිහිය පිහිටුව නෙමේනේ. ඒ කියන්නේ හිතීමක් හිතීම බව දන්නේ නැතුව අපි ධර්මය ඇත්ත කරගෙන එතනදී අපිට ධර්මය ඇත්ත වෙලා එතනදී අපිත් ගහගෙන යනවනේ. ධර්මය ඇත්ත වෙනවා. එතකොට අපි හිතක ඉන්නවයි කියලා ඒ පැනවීමක් පැනවීමෙන් ඉක්ම වෙන්නේ නැහැ එතන. එතන මම කියන්නේ ඒක නෙමේ අර හිතීම. දැන් ධර්මය ගැන හිත ඉද්දිස ධර්මය ගැන හිතීමක ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැනේ. ඒක ඇත්ත වෙලා එතෙන්ට යනවනේ. මං කියන්නේ ඒ සිහි අර සිහිය පිහිටීම නෙමේ මේ සිහිය පිහිටීම.
ඒකකොට ඒ ධර්මය අහන කොටත් ඒ අහන බව කියන එකට සිහිය පිහිටියොත් ඉතින් අමුතුවෙන් ධර්මයක්.
එතකොට ධර්මය ඇහෙන්නේ නැහනේ. ධර්මය අහන බව කියන එකට ධර්මය දැන් අධර්මය කතා කරද්දී මේ ඇහෙන බවක ඉන්නවා නම් ඇහෙන දේටවත් කෙනාටවත් වටිනකමක් නැතුව යනවා සීරෝ. ඒ කියන්නේ එතනදී එතකොට මේ ඇහ අහන්න බෑ. ඒ කියන්නේ අහන්න බෑ කියලා කියන එක සුදුසුද දන්නේ. එතන යෙදීමේදී මේ ඒවට වටිනකමක් නැහැ. දැන් සර් මම මට අසීය හින්න දැන් මම ධර්මය අහනවා. අහද්දි අහන කෙනාටත් නැඹුරුව කන් යොමාගෙන මුලා, ඒ කියන්නේ එතන මගේ මුලාව තියෙනවා මේ අහන ඇහිලමයි. එතකොට මම මෙතන ඉඳලා ධර්මයට දැන් සර් ධර්ම සාකච්ඡාවට කන් යොමාගෙන ඇහිම කියන තැනත් අසීය තියෙනවා කියලා මම කියන්නේ. එතකොට එතන සිහිත.
ඒක හරි.
ඒ කියන්නේ දැක්කනම් මට සර්ගේ ධර්මය ඇහෙන්නේ කියන තැනදී. ඒ එතන ඉඳලා සර්.
ඒක මෙහෙම කිව්වොත් දැන් අපි කන්‍යමාගෙන අහනවා කියලා ඔන්න දැන් බලන්න යනවා. ඒ කියන්නේ මේ කරනවා නෙමෙයි. අපි හිතුවොත් දැන් අපේ හිතට මේනවා දැන් කන්‍යමාගෙන අහනවද නැත්නම් එහෙම නැද්ද කියන ඒ ප්‍රශ්නේ එනවනම් ඒ වෙලාවේ ඒ එතනම පෙන්නන්නේ ආයේ තව සිතුවිල්ලකට ගිහිල්ලා. එතකොට කන්‍යමාගෙන ඇත්තටම අහනකොට ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ.
ඔව්. ඒක තමයි මං කියන්නේ.
ඔව්. ඒ කියන්නේ හීමෙම ඒකටම යොමු වෙලා ඉන්නා. එතකොට දැන් ඒකට යොමු වෙලා ඉන්නවා කියන්නේ අපිට වෙන කල්පනා එන්නත් බෑනේ එතකොට. දැන් අපි සාමාන්‍ය ජීවිතේ යන කල්පනා ටිකක් තියෙනවනේ. දැන් දහම අහගෙන ඉන්නකොට ඒකට අනුවමයි හිත යොමු වෙන්නේ. හරි. ඒකට අනුව හිත යොමු වෙනවා කියන්නේ ආයේ වෙන කල්පනා එනවා කියන එක යෙදෙන්නෙත් නෑනේ. යෙදෙන්න බැහැනේ. තමන්ගේ පැත්තෙන් නෙවෙයි. එහෙම වුණත් එතකොට කන්‍යමා කියලා අහනවද කියන එකත් වෙන කල්පනාවක්නේ. ඒ වෙන කල්පනාවකට යන්නේ නෑ. ඒක තමයි යොමු වෙලා ඉන්නා වගේ එකක් නේද?
නෑ, එතනත් දෙපැත්තක් තියෙනවා. කන් යොන්මාගනම අහද්දි වෙන සිහි කල්පනාවකට නොගියත් එක්කෙනෙකුට කන් යොමාගම අහද්දි ධර්මයට ගැළපීමක් වෙනවා. තව කෙනෙකුට කන් යොමාගනම ඉන්නවා ඒකට වටිනකමක් නැහැ. හැබැයි ඉතින් අහගෙන ඉන්න අහගෙන ඉන්න පුළුවන් එක්කෙනෙකුට, අනිත් එක්කෙනාට ගැළපීමකට යන්න පුළුවන්. මම ඉඳලා අහන එකක් එක්කෙනෙකුට සක්කාය දිට්ඨිය තුල ඇසීම, තව කෙනෙකුට සක්කාය දිට්ඨිය කියන්නේ දර්ශනය තියෙන කෙනෙක්ට ඇහීම වගේ දෙකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙකක් නේ සර්?
ඔව්, එහෙම වෙන්න ඕන. ඉතින් අපි ඒක තමයි මම කියන්නේ. කෙනාගේ මනසේ තත්ත්වය, ප්‍රඥාව නැත්නම් ඥාන එක යෙදිලාද නැද්ද? අපි සිහිය පිහිටීම තුඩදී ඥානය ඇතුව සිහිය පිහිටන්නත් පුළුවන්, ඥානය නැතුව සිහිය පිහිටන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට අයිති පැත්තෙන් සිහිය පිහිටන්නත් පුළුවන්. ඥානය තියෙන කෙනාට ඒ සිහිය පිහිටීමේම අමුතුවෙන් ඥානය යෙදෙනවා නෙමෙයි, ඒ සිහිය පිහිටීමේම ඥානය යෙදිලා. අපේ සිහිය පිහිටීම වෙනවද නැද්ද කියන එක ඉස්සෙල්ලා මම අහුවේ. සිහිය පිහිටන්න බැයි නම් ඉතින් අර අමතය පැත්තෙන් උදව්වක් ගන්න පුළුවන් සිහිය පිහිටන්න දිනු කරන්න. හැබැයි ඥානය පිහිටන්න උදව් කරන්න කියලා අපිට ඒක බලෙන් කරන්න බෑ. ඥානය වැඩෙන්න නම් දහම අහන්න ඕන, විසන්. නසීම තුල ප්‍රඥාව. ප්‍රඥාවට ආහාරි. හැබැයි සිහිය පිහිටීම දැන් අපිට සිහිය පිහිටන්න නැතුව හිත අරහෙ මෙහෙ දුවනවා මොකක්වත් කරගන්න බෑ. එතකොට සමතේම පිහිටක් ගන්න වෙනවා. එතකොට ඒ සිහිය පිහිටීම තුළ ඥානය දෙනවද නැද්ද කියන එක තමයි ප්‍රඥා මට්ටම අනුව වෙනස් වෙනවා නේද? එහෙනම් මේ දහම් සාකච්ඡා බණ අහන්න, සාකච්ඡා කරන්න කියන ඒවා විමසන්න, මේ කියන ටික කරන එක තමයි ප්‍රඥාව පැත්තට උදව් වෙන්නේ. ඒකෙන් කියන්නේ භාවනා නොකර මේකම විතරක් කරන්න කියන පැත්තක් නෙවෙයි. දැන් අපි අර දැන් කතා කළා මං හිතන්නේ භාවනා කරලා විතරක් මේක අවබෝධ වෙන්නේ නැහැ කියලා භාවනා කරන්න එපා කියන පැත්තකට යන්න නෙවෙයි. සිහිය පිහිටලා විතරක් මේක අවබෝධ වෙන්නේ නැහැ කියලා සිහිය පිහිටන එක ප්‍රගුණ නොකර ඉන්න නෙවෙයි. හැබැයි දැන් එතෙන්දී අදහසක් ගියොත් දහම විමස විමසම ඉන්න ඕන කියලා. දැන් දහම් බණානෝ විතරයි සාකච්ඡා කරනවා විතරයි අනිත් ටික කරන්නේ. ඒක වෙන්න නෙමෙයි. ඒවා හැම එකෙම ඉතින් උදව්වක් තියනවා. ඒකෙන් විතරක් මේක වෙන්නේ නැහැ කිව්වහම ඒක කරන්න එපා කියන අදහසට යන්න හොඳ නැහැ. මොකද අපේ පැත්ත තේ වැඩෙන්න ඕන මේ ගතිගුණ ටිකක් තියෙනවනේ. ඒවා සම්පූර්ණ වෙනකොට තමයි දහම ඇහෙන්නේ. ඒ සඳහා අරව ඒ ලොකු උදව්වක් තියෙනවා. එහෙනම් අපි අර දැන් භාවනා කරන කෙනෙකුට බණ ඉන්න හොඳ නැහැ. ඕක වැරදි ඕක වැරදි කියලා අපි කරන්නේ නැත්තම් පිට එක කරලා ඒක හැබැයි ඒකෙන් විතරක් මේක වෙන්නේ නැහැ කියලා තව පැත්තක් පෙන්නලා දෙන්න පුළුවන් මෙන්න ඕක එක මේකත් කරන්න අන අන්න දහම විමසන් යන පැත්ත ඒ ඕක යෙදෙනවද නැද්ද කියන එක ඉතින් ප්‍රශ්න කරන එක නෙමෙයි අවශ්‍ය දේ කරනකොට වෙලා පාවහම ඒක වෙයි කියන තැන තමයි කියන්න තියෙන්නේ නේද පෙරවන් සරණයි
උස මට අදහසක් ආවා ගොඩක් පින්ස තෙරුවන් සරණයි
අපි බලාපොරොත්තු වුණාටම එහෙම වෙන්නේ නැහැ නේ හැම මොහොතෙම සිහි පිටන්න කියලා ඒක කරන්නත් බැ වෙන්නේ නැහැ දැන් අපිට ඒ සඳහා කරන්න ඕනේ ඒවා කරගෙන යන්න පුළුවන් අදහස් තියනවාද ඒවා කරන්නයි
සර් භූතයගේ කතාවක් කිව්වනේ ඒකෙදි ඒ මට මෙහෙම දෙපැත්තක් හිතුණා මේ සර් අර මට ලැබුණ භූතයා කිව්වහම ඒක සක්කාය දිට්ඨිය තුල ඉඳලා කරන විග්‍රහයක් මට ලැබුණ භූතයා ඊට පස්සේ සර් යහුවා භූතයට භූත බව ලැබෙනවද කියලා භූතයට භූත බව ලැබීමම සක්කාය දිට්ඨිය දුරු වීම කියලා එන්න ඕනේ එහෙමනම් ඒක අවස්ථා දෙකක් එකක් මට ලැබෙන භූතය හැබැයි මට ලැබුණයි කියන එක තේරෙන්නේ නැහැ මට ලැබිලා කියලා නෙමේ මට නෙමේ මේක ලැබෙන්නේ මේ බාහිර පිටින් ඉඳලයි මේ කතා කරන්නේ කියලා කියන වචනයේ කිව්වට යෙදෙන යෙදීමේදි මට ලැබුණ භූතය තමයි ඒක එකක් භූතයට භූත බව ලැබීමම සක්කාය දිට්ඨිය දුරු වීම එහෙමනම් එතන ඊතර වෙන මඟ වගේ හිතුණා සර් මට හිතුණා මට එහෙම
ඕ ඒක වෙන්න පුළුවන් ඉතින් මේ භූත ස්වභාවය භූත ස්වභාවයෙන්ම දැක්කොත් භූත ස්වභාවයෙන් ඊතර වෙනවා වගේ කතාවක් තමයි ඉතින් කියන්න තියෙන්නේ මිරිංගු වල මිරිංගු ස්වභාවයෙන් දැක්කොත් මිරිංගුවෙන් කියලා කතාවක් ආයේ යෙදෙන්නේ නැහැ භූත ස්වභාවය භූත ස්වභාවයේ යථා භූත ස්වභාවයෙන් දැක්කොත් භූත ස්වභාවය කියලා කතාවක් ආයේ ඉතුරු වෙන්න බෑ ඒ වගේ ඉතින් ඒක ඒක අපිට එන හැම දහම් පරියායෙම ඇහෙන්නේ ඔය වගේ එකක් කියලා. සතර මහා භූත පඨවි. පඨවිය පඨවිය ස්වභාවයෙන් දැක්කොත් පඨවිය කියලා ආයේ විස්තරයක් අදහසක් ඉතුරු වෙයිද කියන එක. හැබැයි අපි ජීවත් වීමේ අපිට පඨවිය ලැබෙනවා නම් අන්න ඇති කල් ඔකට ඒකට අහුවෙලා ඒකට අහුවෙලා කියන්නේ අපහු අර ඉස්සලා කිව්වා වගේ සිහිය නුවණ යෙදිලාද සිහිය නුවණ යෙදිලා නැහැ ඒ අහුවෙනකොට ඒ කියන්නේ නදන්නකම යෙදිලා සිහිය නුවණ යෙදුන්නේ නැහැ කියන්නේ නදන්නකම ඇත්ත ඇති හැටි නදන්නකම මත තමයි අර ඇත්ත කියන එක අපේ නිත්‍ය සංඥාවට එන්නේ. ඒක මේ සිහිය නොවන පිහිටියා නම් අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ස්වභාවය කියන්නේ ඊතර විය. ඒ එතන ඉතින් ඒක ඒ ඉතලා ඉදීමක් වෙනවද මේ කියන එකට වඩා එතනට අපිට සිහිය නොවන යෙදීමක් ඒ හැම මොහොතෙම නොවුනත් සුළු මොහොතකට හරි මේක විමසීම තුළ මෙන්න මේ වගේ කියලාවත් කිසි පැත්තක් මේ අපි හිතන පැත්තට වඩා වෙනස් පැත්තක් කියන තැනවත් එනවනම් ඒකත් ලොකු දෙයක් කියලා තමයි තේන්නේ. මොන විදිහේ දහම් පරියායක් ඇහුණත් මොන ධර්මයක් ඇහුණත් මතු කරන්න හදන්නේ ඊතරවීම. ඒ ඊතරවීම කියනකොට ඒක මොකක්ද කියන අදහසක් කතාවක් නෙවෙයි. ඊරුවන් සරණයි.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නම් පොඩ්ඩක් බැනුම් අහන්නත් වෙන ප්‍රශ්නයක් වගේ. මේ ඒ උනාට මම අහනවා සර්, මේ සර් යවකලාපීය සූත්‍රයේ කියන එකේ කියනවා අස්මීති භික්ඛවේ මඤ්ඤිත මේතං අයමා හමස්මීති මඤ්ඤිත මේතං කියලා. කොහොම ඒ ඡේද ඉවර කරලා කියනවා තස්මාතිහ භික්ඛවේ අමඤ්ඤ මානේන චේතසා විහරස්සාමීති කියලා ඉවර කරනවා. ඊළඟ ඡේද කියනවා අස්මීති භික්ඛවේ ඉංජිත මේතං කියලා අවසන් කරනවා. තස්මාතිහ භික්ඛවේ අනිංජ මානේන චේතසා විහරස්සාමීති කියලා. ඒ විදිහටම සර් පන්දිත මේතං අපණ්ඩ මානේන කියනවා. ඊට පස්සේ ප්‍රපංච මේතං නිෂ්ප්‍රපංච රාමේන කියනවා. මානගත මේතං නිහතමානේන කියලා කියනවා. සර් දැන් මම අහන්නේ ප්‍රශ්නේ, මම අහන්නේ සර් මේ මානගත මේතං, ප්‍රපංචිත මේතං, පන්දිත මේතං, ඉංජිත මේතං, මඤ්ඤිත මේතං කියන එකේ තේරුම නෙමේ. මම අහන්නේ සර් ඇයි බුදුහාමුදුරුවෝ මෙතන මඤ්ඤිත මේතං, ඉංජිත මේතං, පන්දිත මේතං, ප්‍රපංචිත මේතං, මානගත මේතං කියලා මට තේරෙන්නේ එක සමානයි වගේ, එක සමානාර්ථයක් වගේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ ගොඩ වචන වලින් කියන්නේ නැහැනේ. මොකද්ද ඒ වෙනස කියලා සර් මං අහන්නේ. ඒ එහෙම වචන ගොඩක් කියන එකේ ඒ මොකද්ද වෙනස, සියුම් වෙනසක් හරි ඇත්තිනේ සර්. ඒක තමයි මං අහන්නේ සර්. තෙරුවන් සරණයි.
ඔව්, ඒ සියුම් වෙනසක් හරි නැත්නම් බුදු කෙනෙක් වෙන වෙන වචන පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අර කිව්වා වගේ දැන් ওই ටික කියනකොට අතනම් හිතෙන්නේ අර ඇතිකල්හි කියපු ටික නේද මේ ආපහු එක එක විදිහට කියන්නේ කියලා. මේ ඇතිකල්හි කියලා සිද්ධිය. ඉතින් මේ එුණාට ඔබයි අර මම ඇත්තටම ඔය සූත්‍රය වැඩි වෙනසලා නැහැ. අපේ ඉතමත් මහත්මයාට පුළුවන් වෙයි දැන්පත් කරන්න. අපිට තියෙන්නේ ඉතින් අර වෙනස මොකද්ද මොකද්ද කියලා එහෙම මේ එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකත් මං හිතන්නේ ලොකු ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ මේ කියන එක. ඒ කියන්නේ හොයන්න එපා කියන එක නෙමෙයි. ඒ සෙවීමට යොමු වෙනවා නම් හොඳයි ඔය දහමක් ඇහෙනකොට. ඉතින් ඒක ඒ විමසන්න ඕන. මටත් ඇත්තටම ලොකු අදහසක් නැහැ මේවයි තියෙන මේ සිවුම් වෙනස්කම් මේකයි මේකයි කියලා. අර නිකන් අර පරිවර්තන කියන්න පුළුවන්. ඉතින් අර කම්පණයක් ඇතිවීම, උලාවක් ඇතිවීම, මඤ්ඤණාවක් ඇතිවීම, එක එක විදිහේ වචන කිව්වට මේවයි ලොකු වෙනසක් කියලා දැනෙන්නේ නැහැ. ඒකයි මට කිව්වේ ඔය ඇතිකල්හි කියන එකේ මට ඔය ඔක්කොම නිකන් යෙදිලා වගේ අදහසක්. ඉතින් අපේ යමත් මහත්තයා වෙනවා හරි කියන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
අවසරයි. මටත් එහෙම කියන ලොකුවට තේරෙන්නේ නැහැ. අමිත මං හිතන්නේ මේ
මනාව පොඩ්ඩක් අඩුයි වගේ.
එහෙම විවිධ ආකාරයෙන් කියලා තියෙන එක නේද? ඒ කියන්නේ ඒකේ අර්ථයට
ඇහෙනවා මදි වගේ නේද සර්? තමයි මහත්තයා.
ආ සමා වෙන්න දැන්. දැන් ඇහෙනවද?
දැන්
ඇහෙනවා.
ආ සමා වෙන්න. මම හිතන්නේ අම්මිත මහත්මිය වේ එක මේ අර්ථ අත්‍යරත් දෙවිය ඇයි මෙහෙම මේ බුදු පියන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ කියලා නේද? ඒ කියන්නේ ඒ විවිධාකාරයෙන් එකම ස්වභාවයක් නම් ගැන විස්තරයක් නම් තියන්නේ. දැන් මට ඒක ලොකුට කියන්න මටත් තේරෙන්නේ නැහැ මේ ඒ දේශනා රටාව කොහොමද කියලා. හැබැයි අපිට නිකන් ඒ දේශනා වලින් අදහසක් ගත්තයි. දැන් අපි හිතමු දැන් මේ දැන් මොන හරි දෙයක් ගැන කියද්දී බුදු පියාණන් සමහරට කියනවා මේක මේ රූපයේ රෝගයක්, උලක්, ගඩක් ඒ වගේ. ඒ කියන්නේ එක වචනකින් විතරක් කියන්නේ නැහැ. රෝගතෝ, සල්ලතෝ, ආගතෝ, ආබාධතෝ එහෙම එහෙම කියලා වචන පිළියයක්ම කියනවා. එතකොට ඒ යම් කිසි දෙයකට වෙන විදිහට අර්ථවත් වෙනවා නම් එතකොට ඒ යොමු වීම සිද්ධ කරන්න වෙන්න පුළුවන්. යොමු වීම පැත්තෙන් බැලුවොත් නානාර්ථ තියෙන නානාර්ථ වලින් අර්ථවත් වීමක් වෙන්න පුළුවන් ඇසීම පැත්තෙන් බලන කෙනාට. හැබැයි අර අර්ථවත් වීම පැත්තෙන් බැලුවොත් සමහරවිට ඒක එක මාර්ගයක් වෙන්න පුළුවන්. එතකොට ඒ නානා භාවය අවශ්‍ය වෙන එකක් නැහැ. දැන් කියපු කාරණාවට හරියටම දැන්
සමත්පත් අර පුද්ගල නානත්වය අනුව යාට ප්‍රකට වෙන්නේ ඕක එකක් වෙන්න පුළුවන් නේද? ඒකෙන් දහම අවබෝධ වීමේ හැකියාව තියෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒකම තව වචනයක් වෙන්න පුළුවන්. එයාට මේකේ අර්ථය වැටහෙන්න උගව් වෙන්නේ.
එහෙමයි එහෙමයි. එහෙම තමයි මටත් හිතුනේ. ඒ කියන්නේ යොමු වීමට උපකාර පිණිස. ඊට පස්සේ දැන් ඔය ඒ කාරණාවම ඔබතුමීට තව පොඩ්ඩක් විමසන්න ඕන නම් මහාවේදල සූත්‍රයේ අහනවා ඔය වගේ මේ මොකක් හරි යම් කිසි කාරණාවක් සම්බන්ධව මේකේ මේ එකම අර්ථයක් වෙන්නේ කොයි වගේද, මේකේ නානාර්ථ වෙන්නේ කොහොමද කියලා. ඒක බුදු පියාණන් වහන්සේ නෙවෙයි මං දැන් එතන මට මතක නෑ මේ මං හිතන මේ මට මතක නෑ සමහර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හරි මහා කොටිතාම ස්වාමීන් වහන්සේ එක්ක යන සාකච්ඡාවක් වෙන්න පුළුවන්. එතකොට එතන දෙන උත්තරය තමයි මේ අර්ථෙන් මේක නානාර්ථ වෙනවා. මේ විදිහට මේක ඒකාර්ථ වෙනවා කියලා. ඒ කියන්නේ එකම කාරණාවක් සම්බන්ධව මෙන්න මේ විදිහටයි මේක නානාර්ථ වෙන්නේ. මෙන්න මේ විදිහටයි මේක එකම අර්ථයක් වෙන්නේ කියලා ඒ දෙපැත්ත කඩලා වෙන් කරලා පෙන්නනවා සමහර තැන්වල සූත්‍රවල. එතකොට දැන් අපිට මේ ප්‍රශ්නේ වැඩිපුර විමසන්න ඕන නම් අර ඒකාර්ථ, ඒ කියන්නේ මේ වචනේ සර්ච් කරලා ඕන නම් බලත හැකි මේ විදිහට තවත් තැන්වලත් විස්තර කරලා තියනවාද කියලා. මහාවේදල සූත්‍රයේ තියෙනවා එහෙම කොටසක් අන්තිම හරි. ඒ කියන්නේ චේතෝ විමුක්ති සම්බන්ධයෙන් මේ තොර අර්ථවත් වීමේදී එහෙම එකක් නෙවෙයි කියන එක තමයි එතන මේ කියන්නේ. අර්ථවත් වීමේදී නානාර්ථව මේ යෙදෙන්නේ නැතික කියන එක. අපේ ස්වාමීන් වහන්සේලාටත් ඒ ප්‍රශ්නේ යොමු කරලා තව අදහසක් ගත්තා. ඉතින් එතකොට තවත් එක පැහැදිලි වෙයි. කියන්නේ අර දේශනා රටාව කොහොමද කියන එක කියන්න හරිම අමාරුයි. මේ මට නම් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ඇයි එහෙම දේශනා කරේ කියලා. ඉතින් අපිට ගන්න තියෙන බුදු පියාණන් වහන්සේ තමයි මාර්ගය උලුප්පන්න දන්නේ. මග්ගඤ්ඤෝ මග්ගකෝවිදෝ. එතකොට දැන් ඒ ලක්ෂණ ටික තියෙනවනේ. ඒ අනුව තමයි මේ දේශනාව ප්‍රතිහාරයක් වෙන්නේ. අපිට මග උපදින විදිය හොඳටම දැනගෙන ඒකේ උප්පරිමයට ඇවිල්ලා තමයි ධර්මය මේ විදියට සකස් කරලා අපිට දේශනා කරන්න. එහෙම කියලා හිතනවා මට. පිරුවන් සර්ණයි.
මට අදහසක් ආ මට තේරෙනවා. මං හිතන්නේ මේ කියන්නේ එකකින් නැත්නම් අනිත් විදිහකට හරි කිව්වොත් අර මේ පුද්ගලයාගේ නානත්ය අනුව කුමන හෝ එකකින් වැටහීමක් වෙන අර්ථෙම වගේ අර එකම වචන පාවිච්චි කරලා කියනවනේ වගේ. ඒ වගේම අර සර් කියපු කරුණත් එහෙම තමා වගේ හිතෙනවා. මේ සියලුම වචන වලින් කියන්නේ ඇති කරහි කියන එකනේ කියන එක. හරි, ඒක තර්කිකුත්, ඒක හරි. සමත්මත් කියපු විදිහට අර නේ. කියන්නේ ගන්ර අර සල්, ඒ කියන්නේ එකම වචනේ කියනවනේ. දැන් අසුතවා, පුතජනා, අරියානම් අදස්සාවි, අරිය ධම්මේ අකෝවිදෝ අර එකම අර්ථේ උලුප්පල වෙන වෙන විදිහට පාවිච්චි කරලා තියෙනවා පුද්ගල නානත්වය අනුව වගේ කියන අදහසක් තමයි ආවේ. ගොඩක් පින් සිද්ධ වෙනවා සර්, ගොඩක් පින් සිද්ධ වෙනවා තමත් මහත්තයා, තෙරුවන් සරණයි.
හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා අර දැන් අපිට අවබෝධයට යන්න එකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අවබෝධයට ගියොත් අර හැම දෙයකම ගැලපෙන්නත් ඕන. ඒක අර අර දැන් සම්මාදිට්ඨි සූත්‍රයේ අපි කියන්නේ දැන් 16 ආකාරයක් පෙන්නනවා. ඒ එක ආකාරකින් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති වෙන්න පුළුවන්. 16ම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එකකින් හරි සම්මාදිට්ඨියාව නම් අර 16ටම ගැලපෙන්න ඕන. එක තැනකට හරි ගැලපෙන්නේ නැත්නම් ඔන්න අපි තව විමසන්න ඕන. මොකද ඒ සම්මාදිට්ඨිය කියලා හිතුවට සම්මාදිට්ඨිය නොවෙන්න පුළුවන්. එතකොට අවබෝධ කරගන්න එකක් ඇති වුණාට අවබෝධ වුණා නම් අර අනිත් එකකවත් නොගැලපීමක් නැත්නම් එමත් පැත්තකුත් තියෙනවා. අපිට අර අපිවම චෙක් කරගන්න හොඳයි. අනිත් ඒවත් බලනකොට මේ මේක මේක වුණාට දැන් මේකට ගැලපෙන්නේ. ඒකම මට නිකන් හිතෙනවා ඔය සමහර තැන්වල මේ වෙන්න පුළුවන් හැම එකම එකතු කරලා තියෙනවානේ. අපිට ඔය සූත්‍ර වුණත් එකට සංයුක්ත කරලා තියෙන එකට අදාළ ඒවා තේරම. හැබැයි එක එක්කෙනාට එක එක වෙලාවල දේශනා කරපුවා වෙන්න පුළුවන්. ඒක දැන් බුදුහාමුදුරුවන කලත් පස්සේ කාලෙක හරි කරලා තියෙනවා. ඉතින් මට ඔය දැන් අභිධර්මයේ වගේ පැත්තක ගියත් මට පේන්නේ අර වෙන්න පුළුවන් ආකාර සියල්ලම එක තැනකට අරන් තියෙනවා. ඒකට සමහර ඒවා මොකට කිව්වද ඇයි මෙච්චර විස්තර කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එතන තියෙන්නේ අර හැම පැත්තම කවර් කරලා. ආම හරි ඒවයින් තොරව වෙන පැත්තක් වෙන්නත් බෑ. අනිත් එක එකකින් අවබෝධ වුණා නම් ඒ හැම එකකම යලා පෙන්නත් ඕන කියන අදහස. මොකද අපි අර ඥානය පහළ වුණා කියලා රැවටෙන තැන්නේ වැඩි. ඒකට අර නුවණ තියෙන කෙනාට අවස්ථාවක් දීලා තියෙනවා. එතන ගැලපුණාට මේකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඥානය හැබැයි තව විමසන්න. තව හොයන්න ඕන කියන පැත්තකුත් අත්කරන අදහසකුත් තියෙනවා කියලා මට නිකන් හිතෙනවා. පෙරවන් සරණයි. පුළුවන් මොකද අපි අදාම මේ කරන්නේ සාකච්ඡාවක් මිසක් මන් දන්න දේ කියන්නවත්, තමන් දන්න දේ අරියන්ට වැරදි කියන්නවත් නෙමෙයි. දහම අතු කරන අදහසෙන් කරන සාකච්ඡාවක් එච්චරයි. ඒ කතා කරන දේවල් වල ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක කෙනෙකුට යම් කිසි දහම මතු කරගන්න උදව්වක් වෙයි කියන අදහස විතරයි සාකච්ඡාවේ තියෙන්නේ. හරි හෝ වැරදි හෝ තමන්ගේ අදහස් කියන්න පුළුවන් සාකච්ඡාවල. එල්ලා මොකද බැනුම් අහන්න වෙන කතාවක් කිව්වා. ඉතින් මම නම් ධර්ම තරමින් කාටවත් බනින්නේ නැහැ. ඒ දහම් කරුණ අරන් සාකච්ඡා කරනවා.
සර් දැන් තනියම කියව ගන්න ගියාට ඇත්තටම පාළි බෑනේ. පාළි බෑ. ඉතකොට දැන් තනියම කල්පනා කරලා දැන් මේ ඉතකොට ඉතින් ඒ වගේ මෝඩ ප්‍රශ්න එනවනේ. ප්‍රශ්න එනවා. ඉතකොට දැන් මේක අහන්නත් වෙනවනේ.
ප්‍රශ්න එකක්වත් මෝඩ කතාව දාන්න ඕනේ නැහැ.
කොහොමත් මෝඩයි නේද? ඔව් සර්. ඉතින් කොහොමත් ඉතින් මෝඩකම නැත්තම් මෙලහකට ධර්ම අවබෝධ කරලා ඉන්නේ පැහැ. එහෙනම් එහෙම නැහනේ. ඉතකොට දැන් තනියම බෑ කියලා ඉන්නෙත් නැහැ තන්නේ. දැන් තනියම මේක කියව ගන්න ගියාම ඉතින් පාරිත් බෑ. ඉතකොට එනවා ප්‍රශ්න. ඉතකොට දැන් ඒක අහන්නත් ඕනනේ. එක්ක සර්ගෙන් අහන්න ඕනේ. එක්ක ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනනේ.
ඔව්. ඒකයි මම අහන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මමත් පාළි දන්නේ නැහැ. ඉතරව සිතින් ඔය භාවිතෙන් අපේ එකක් නිසා. එතකොට ඒ පාලි දන්නේ නැති එකට කරන්න පුළුවන් වැඩක් තමයි ඒ එකක් කොහොමත් සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙනවා. ඊළඟට ඒ සූත්‍රෙම දේශනා කරපුවා කීපයක් නැවත නැවත අහන්න පුළුවන්. එතකොට අර තියෙන පරිවර්තනයේ අපි දන්න අදහසයි අර කියන අදහසුයි එක එක පැත්තෙන් දැන් මේ සාකච්ඡාවේදී වෙන්නේ ඒකනේ. අපි අර ඒ පාළි වචනයක් තමයි දැන් මොකද අර රූප රූපේතිකල්ලි සක්කාය දිට්ඨිය කියන එක අරන් අපි දැන් කොච්චර කතා කළාද කොච්චර පැති මතු වෙනවද ඒක. ඒ අර්ථය කියන එක ඔය පාළි පරිවර්තනෙත් නැහැ. පාළි දැනගත්තා කියලා අර්ථය මතු වෙන්නේ නැහැ. භාෂාර්ථෙන්. භාෂාර්ථෙන් එහාට යන බුදු කෙනෙක් කරන්න හදන අර්ථය මොකද්ද? ඒක සාමාන්‍ය කෙනෙකුට වැටහෙන එකක් නෙවෙයි. මේ ලෝකයාට වැටහෙන එකක් නෙවෙයි. ඥානය තුලම මතුවෙන අර්ථයක් නේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වීම කියන එක. එතකොට ඊම සඳහා තමයි මේ විමසීමත් එකක් කර. දන්නේ නැති හින්දා ඉතින් මේ කතා කර කර බලනවා අනිත් අයගෙන් මොනවා හරි අදහසක් මතුවේද අපිට. තව ටිකක් මේක නිරවුල් කරගන්න. ඒ වගේ ඒ තුලම අර ඥානය පහළ වෙනකන් ඉතින් ඔය වැඩේ කරන්න වෙනවා. පහළ වුණා කියලා වැඩි වෙන්නේ නැහැ. සල්පතක් කරන්න ඕන. සමහර විට ඒ ඥානය පහළ වෙලා නම් හොඳයි. ඥානය පහළ වෙලා කියලා අපි වැරදි තැනක හිටියත් එහෙම ඒක හදාගන්න උදව්වක් තියෙනවනේ. ඒ හින්දා ඉතින් අර දැන් බුදුරජාණන් වහන්සේ තම දැනවදාරලා තියෙනවනේ බණ අන්න සාකච්ඡා කරා. ඊළඟට ඒ නුවණැත්තන් එක්ක සාකච්ඡා කරන්න කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන දැන් අපිට හරියටම කල්යාණ මිත්‍රයා කවුද කියලා අඳුරගන්න බැරි වුණත් අපිට යම් කිසි විශ්වාසයක් තියන එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වයිදි අර තව මේකේ අර්ථය මතු කරගන්න බුදු කෙනෙක් මොකද්ද බලාපොරොත්තු වුණා ඒ එන්නන අර්ථය එතෙන්ට එනකොට අපිට නිකන් හරි ඇහිලා තියෙන්නේ ඊතර වීම කියන එක. අපේ අදහසක් තව ඒක දාගන්නවා ඊට වඩා මොනවා හරි අර්ථයක් එනවට වඩා ඊතර වීමක් තමයි වෙන්න ඕන කියන එකත් ඇහිලා තියෙනවා. ඒකත් ඒක කරන්න වෙනවා නේද? නිර්වාණ සරණයි.
අමිතා මහත්මිය දැන් අර ඉස්සෙල්ලා සිහිය ගැන ප්‍රශ්නයක් ඇහුවනේ. ඒකෙදී අර මේ මට මතකයි වගේ මට හරි දන්නේ නැහැ. මේ ඇහුන විදිහ මේ එක පුද්ගලයෙක් සක්කාය දිට්ඨිය එක්ක සක්කාය දිට්ඨිය තියෙන පුද්ගලයෙක් මේ ධර්මය අහනකොට සිහිය පවත්වනවා කිව්ව සාමාන්‍ය සිහිය. එහෙමද? එතකොට අනිත් එක්කෙනා ඒ ධර්ම කරුණ විමසනකොට එතන ඇතිවෙන සිහිය ගැනද එහෙම එකක්. අනිත් එක මට නිකන් හිතුනේ දැන් එයා ඒ අනිත් ඔය කියන දෙවෙනි පුද්ගලයා ඒ ඇහෙනවා කියන යෙදීමේ ඉන්නකොට ඇහෙනවා කියන්නේ මොකක්ද කියන එක විමසනකොට ඇතිවන සිහියද ඔබතුමිය කිව්වේ කියලා මට චුට්ටක් එහෙම දෙන්නේ ගැන කියනවා ඇහුණා. අන්න ඒක පොඩ්ඩක් තව චුට්ටක් මට ඒ මොකද්ද එතන අදහස් කරේ කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔබතුමියට? නිර්වාණ සරණයි.
මට නම් එහෙම පැහැදිලි කරලා දෙන්න නම් තේරෙන්නේ නැහැ. මොකද මමත් මග පෙන්නන්ද එහෙම බැහැනේ. මාත් අන්ද නම් මං එතනදි සර්ට කිව්වේ මම හිතලා තියෙන දේ
තමයි
මම හිතලා තියෙන දේ
කරපු දේ.
ඔව්. ඒ කියන්නේ දැන් හිතීමේදී හිත හිත ඉන්නවයි කියන එකක් අපි දන්නේ නැහැ. මේ කියන්නේ අසිහියේ ඉද්දී අපි අසිහිය කියලා දන්නේ නැහෙනේ. ඒ හින්දා අපි ගහගෙන යනවනේ. හොඳද? හැබැයි සිහිය පිහිටන වෙලාවෙදී මේක හිතීම හිතීම බවින් දැනුවත් වෙද්දී
ඔව් අන්න එතනක් තියෙනවා මට පුංචි එකක් පොඩි ප්‍රශ්නයක්
අතර අර කලිහිකට වැඩිය යෙදෙන විදිහ වෙනස් ජීවිතය කියලා මම එතන දෙපැත්ත පෙන්වුවේ ඒක පැහැදිලි
ඔව් මට ඇත්තටම චූටක් මට මේ පුංචි තව ප්‍රශ්නයක් ආ මට ඇත්තට මේ ප්‍රශ්නෙත් මේ වෙලාවේදී ආවා එතකොට දැන් ඔබතුමී මොකක්ද අදහස් කරේ සිතීම බවින් කියන්නේ දැන් සිත හිතා ඉන්න බව දැන් ඔහෙ ගහගෙන යනවනේ අපි සාමාන්‍ය ඉන්නකොට අපි දැන් හිතනවා කියලාවත් දන්නේ නැහැ ඔහෙ ගහගෙන යනවා හිටපු ගමන් මතක් වෙනවා ආමන් දැන් මේ හිතනවා නේද කියලා ඔබතුමී අදහස් කරේ අන්න එහෙම ඒ ඇතුලෙන් මතක් කරලා දීමක්ද එහෙම නැත්නම් ඒ වෙලාවේ සිතුවිල්ල සකස් වෙන හැටි ඒ සිතුවිල්ලක් විදිහට දකින්න එකද සිතීම බවින් දකින්නවා කියන එකෙන් අදහස් කරේ කියලාත් මට ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වුණා
එතනදී දැන් සිහිය පිහිටනවා කියන තැනදී ඔයා කිව්වා වගේ මට හිතෙනවා එතන දෙපැත්තක් තියෙනවනේ එකක් තමයි හිතීමක් ඒ කියන්නේ ඒකත් ඔටෝමැටික් හිතලා නෙමේ
ඔව්
ඔටෝමැටික් අපිට සිහිය පිහිටවද්දි එතකොට එතන දෙපැත්ත හිතීම කියලා දැනුවත් වීම කියන තැනදී එක්කෙනෙකුට ඥානයක් තියෙන්න පුළුවන් තව කෙනෙකුට සිතුවිල්ලකින් මතක් කරනවා වෙන්න පුළුවන් කියන දෙපැත්ත
ඔව්
ඒ දෙපැත්ත එකෙනෙක් දැන් මම මේ හිතන ඉන්නේ කියලා හිතුවිල්ලකින් මතක් මේ මං හිතන ඉන්නේ කියලා ඥානිය නැතිව එක්කෙනෙකුට වෙන්න පුළුවන්
සිතුවිල්ලකින් මතක් වෙන්නේ අපිට
ඔව් ඒක අපි වගේ පුතඥයන්ට වෙන්න පුළුවන් දෙයක් එකක් හිතුවිල්ල කියන්නේ හිතීම බලින් දැකලා ඈතර වෙන පැත්ත අපි අහලා තියෙනවනේ ඒක එක පැත්ත. ඒ සිහිය පිහිටීමෙත් ඒ දෙපැත්ත. එතකොට එකක් පෘතජන භාවයේ ඉඳලා, ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තුල ඉඳලා අනික ඥානයක් එක්ක වගේ අදහසක් මට හිතුනේ.
ඔව්. ඔව් ඒක හරි. එතකොට දැන් ඔයා එතකොට දැන් ඊට පස්සේ නේද ආපහු ඒ කියන්නේ ප්‍රශ්නේ අන්තිම හරිය වගේ මට මතක. ඔතන පහු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ නේද වගේ ඇහුවේ. ඔන්න දැන් සර්ට කියනවා ඇහුණා වගේ මට මන්දනේ මට ඇහිච්ච විදිහ මං කියන්නේ. ඔන්න දැන් පුද්ගලයෙ දෙන්නෙක් ඉන්නවා සක්කාය දිට්ඨිය සහිත පුද්ගලයා සිහියෙන් ඔන්න දැන් බණ සාමාන්‍ය බණක් අහනවා දේශනාව අනිත් එක්කෙනා ඒ වෙලාවේ යෙදිලා ඉන්නේ බණ අහන එකනේ එතකොට ඒ ඇහිීමේ ඇසීම කියන යෙදීම එතකොට ඒක එතකොට දැන් බණ යාට ඇහෙන්න විදිහක් නැහැ එයා හිතන්නේ දැන් තමන්ගේ යෙදීම ගැන ඇහෙනවා කියන එක එහෙම එකක්ද අදහස් කරේ එහෙමත් නැත්නම් ඒ ධර්ම කරුණ දැන් එයා බණ අහනවා එතකොට එයා අහනවා කියන එක ගැන නෙවෙයි හිතන්නේ ධර්ම කරුණේ තියෙන එකක් ගැන හිත විමස යනකොට එහෙම පිහිටන සිහියද කියලා තමයි මට එතනදී මේ මත් නිකන් අහන්න හිතුනේ අන්න ඒක එහෙම මොකද්ද ඔයා එතනින් කිව්වේ අදහස් කරේ
ඔව් එතනදී සර් ප්‍රශ්නයක් ඇහුවානේ දැන් කන් යොන්මාගනම අහනවද කියන එක ප්‍රශ්නයක්නේ කියලා. එතකොට මං කිව්වා සර් එතන දෙපැත්තක් වගේ පේනව නේද? ඇත්තටම ඇහිම බවින් දන්නවනම් එයා ඒ කියන්නේ ඇහෙනවා කියන එකටවත් කන් යොමාගෙන ඉන්න මම ඒ කියන්නේ එක අරුණටවත් ඒ කියන්නේ වටිනකමක් කියන එකක් එන්න බෑ. හොඳද?
ඔව්
අර හිතීම කියන තැන මම දෙපැත්තක් පෙන්නුවේ. ඒ අරමුණෙමයි මම මෙතනක් කිව්වේ. එහෙනම් සර් අහුව ප්‍රශ්නයක්. එහෙනම් කන් යොමාගෙන ඉන්නවා කියන එක ඇත්තටම වෙනවද කියන එක ප්‍රශ්නයක් නේ කියලා. එතකොට මට එතනදි හිතුණා ඒ සර් ඒ ප්‍රශ්නේ අහද්දි එතනත් අර හිතීම කිව්ව විදිහටම දෙපැත්තක් සර් පේනව නේද? එකක් ඇහිම බවින් දන්නවනම් ඇහෙන දේට ඇත්තටම බන කියන එකට නෑ ඒ කියන්නේ වටිනකම දැන් අපි අහද්දි ලොකු වටිනකමකින් නැඹුරු අහනවා ඒ යෙදෙන යෙදීම නැහැ ඒ වටිනකම නැහැ හැබැයි ඇහෙන්නේ නැත්තේ නෑ ඇහෙනවා
හැබැයි
එකක් සක්කාය දිට්ඨිය තුල අනික දැක්ම ඇති පුද්ගලයා
දැක්ම ඇති පුද්ගලයා කියලා කිව්වේ නේ හරි හරි ඒ කියන්නේ යාට සද්දයක් බව ඇහුණට සද්දෙට අර්ථයක් නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේ.
ඔව් තියරිටිකලි ඒ කියන්නේ මේ. ධර්ම දැනුමින් කිව්වොත් ඒ විදිහට එතන විග්‍රහ කරොත් දෙපැත්තක් වගේ මට පේන ඒ කියන්නේ මට හිතෙනවා කියලා මම කිව්වේ. එහම දෙපැත්තක් හිතෙනවා. එකක් එක්කෙනෙකුට වටිනකමක් කියනවා ඇහිම බව දන්නේ නැතුවම ඇත්තටම දැන් අපි අහන් ඉදී ඇහිම ඇහිම බවින් දැනුවත් නැහනේ.
නැහනේ.
හොඳද? ඒක එකක්. ඒක අපේ එක යෙදීමක්. අනිත් යෙදීම තමයි ඇහිම ඇහිම බවින් දැනුවත්. හැබැයි යාට ඇහිනවා. හැබැයි එතන මේ සක්කාය දිට්ඨිය තුල නෙමෙයි. එකක් සක්කාය තුල කියලා වගේ අදහසක් කිව්වේ. තුනේ ක්‍රමයේ.
ඔව් හරි හරි. මටත් එහෙම තමයි හිතුනේ මේ. කියන්නේ මා මේකයි එක පොඩ්ඩක් ඇහුවේ මේ එකක් අර ඥානයේ සහිතව අනිත් එක දැන් අපිට ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඔහේ නිකන් කියන්නේ අපි අපිට බණනේ අපි අහන්නේ. එතකොට අපි ඇහිීමක් ඒ වෙලාවේ විමසන්නේත් නැහැ මොකක්වත් නැහැනේ. එතකොට අපි අපට අර වචන වලට අර්ථයක් තියෙනවා. හරි හරි. මට ඒක තමයි මේ දැනගන්න ඕන උනේ. ඒක හොඳයි ඔයගේ ඒක. ඉතින් අපිටත් හිතන්න හොඳයිනේ. හොඳයි අමිත එහෙනම් මේ බොහොම ස්තුති පින් සිද්දේනම්.
චේතුවන්සනේ සර්ගෙන් මහුවොත් තමයි හොඳ. මොකද අන්දේසුහන්ත වල තවන්දි මග පෙන්වන්න අවශ්‍ය වෙයි. අර මං සර් මාගේ මම හිතලා හිතලා කියන දේ මං ඉතින් සර්ට කියනවා නොමලහා.
නේ හොඳයි ඒක. ඔව් ඔව්.
චේතුවන්සනයි.
චේතුවන්සනයි.
අවසරයි අමිත මාත්‍ය මාත්මේ. මග පෙන්වන්න හදනව නෙමෙයි. හැබැයි මේ මට අර දෙවනි පුස්කලිය ගැන දෙවෙනියට ඔබතුමිය සඳහන් කරපු පුද්ගලයායි පළවෙනියට පුද්ගලයායි ඒක සඳහන් කරලා ලස්සන අපිට මේ මේ ධර්මයේම සූත්‍රයක් හම්බ වෙනවා දීගණක සූත්‍රයේ. මම හිතන්නේ මොටෝ මතක ඇති ඒකේ එතකොට ඒ දීගණකට තමයි බුදුපියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එතකොට ඔව් ඒක අහගෙන ඉඳලා රහත් වෙන කියන මාර්ගයට පෙමිණලා තියෙනවා කියලා අපිට ගන්න පුළුවන් නේදන. එතකොට දැන් ඒතන හරියටම කියවෙන්නේ සදේ ස්වාමීන් වහන්සේ දැන් සේක පුද්ගලයේ දේ වෙනකොටත් කියන එක. හැබැයි සමහරලාට දැන් අර මම කියන්නේ අර දෙවනි පුද්ගලයාට ඒක කිසිම අර්ථයක් ඉන්නේ නැහැ කියන එකවත් නෙවෙයි. ඒ කියන්නේ ඒ ධර්මයේ අර්ථාන්විත වීමක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ එනකොට ඇහෙන්නේ නැහැ කියන එක හරි. හැබැයි ඒ වගේම ධර්මයේ අර්ථාන්විත වෙලා ඊතර වීමක් වෙන්න පුළුවන් සේක පුද්ගලයෙකුටත් නේද? අරිහත්ත්වයට දක්වාම. එතකොට මේ පොඩ්ඩක් ඒක මේ සංස්කෘතිය ලස්සන සූත්‍රයක් එතන පැති දෙකම ඔබතුමිය සාකච්ඡා කරපු පැති දෙකම පෙන්නනවා එකම අවස්ථාවක. මම හිතුවා ඒක ලස්සනයි කියලා. පිරුවන් සරණයි.
මම ඒ සූත්‍රේ පොඩ්ඩක් බලන්නම්. දීකනක සූත්‍රයද? හරි. ඒක මම බලන්නම්. මේ ඔය මා හිතලා හිතලා කියනවා මිසක් අර දෙවනි පුද්ගලයා ගැන නම් මට කතා කරන්න දන්නේ නැහැ. සුතජන භාවයේ ඉඳලා උත්සාහයක් දරන පුද්ගලයා ගැන නම් පුළුවන්. අනිත් එක ගැන නම් මට කතා කරන්න දන්නේ නැහැ.
මමත් කිව්වේ අර සූත්‍ර සඳහන් වෙච්ච කාරණා ඔස්සේ තමයි මමත් කිව්වේ.
හා හා හොඳයි තේරුවන් සන්න.
තේරුවන් සරණයි. බොහොම හොඳයි. ඉතින් අදහස් අපිට අර දහමේ තේනවා ඒ වගේ දැන් කොට එකක් තමයි දහම් දේශනාවක් ඒකටම යොමු වෙලා අහගෙන ඉඳීම තුළ අවබෝධය ලබන සිද්ධි තමයි ගොඩක් සඳහන් වෙන්නේ නේද? ඒ කියන්නේ දැන් විශේෂයෙන් අපිට ගොඩක් සූත්‍ර හම්බ වෙනවා ඒ ප්‍රශ්න කරන කෙනා ගොඩක් වෙලාවට යම්කිසි අවබෝධයක් ලැබලා තමයි යන්නේ. එහෙම නැත්නම් යාම කියන අර කුඩු යටි කරු වුණා මේ කියලා ඒ අවබෝධය ප්‍රකාශ කරනවා. අවබෝධය ඒ ප්‍රකාශ නොකර ගියත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්නේ යා දැන් එහෙම අවබෝධයක් ලැබලා ගියේ වගේ දැන් අපිට ගොඩක් ලැබෙනවා. එතකොට ඒකේ අර අහන කෙනා අර දහම් කරුණ ඒ දෙන උත්තරත් එක්කම මෙනෙහි කරගෙන නේ අහන්නේ. ඒකට යොමු වෙලානේ. එතකොට එතෙන්දී ඒ පැත්ත ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ඒ දීගණක සූත්‍රේ කෙනෙකුට කියනකොට ඊළඟට අර අර හිඟන මිනිස්සෙක් ඇවිල්ලා දොරකඩ ඉඳන් අහගෙන හිටි අනිත් බණ අහන්න හිටිය අය කාටවත් අවබෝධ වුණා අරයට තමයි අවබෝධ වුණේ. ඒ වගේ මේ එක සිද්ධි වලින් ඉතින් මේක එකක්තර අහන එකට අවධානය යොමු කරගෙනම ඉන්න එක. අනිත් එක තමයි පුද්ගලයන්ගේ, ඒ කියන්නේ ඒක පුද්ගලයෙක් අහන විදිහ පෘථග්ජනයා අහන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඊට වඩා මඟඵලලාභීකුට ඒ ඇහෙන දහමෙන්ම ඊට වඩා එහාට යන්න පුළුවන්. එතකොට ඒකෙදි ඊළඟට අවකිනේක අහපු පරියාදයක් අනුව ඒ තමන්ගේ විමසීම එක්ක යනවා වෙන්නත් පුළුවන්. එතකොට අර ඒ කියන දේ ඇහෙනවද ඒක එක්ක අර ප්‍රායෝගිකත්වයකට ගිහින්ද කියන පැත්ත. එතකොට එතන විශේෂයෙන් මතු කළේ ඇහෙන දහමට අනුව මෙනෙහි කරන එක එක්ක. ඊළඟට අපේ ප්‍රායෝගිකත්වය එක්ක ඇසීම කියන පැත්ත විමසන කෙනාට, එතකොට ඇසීම නැත්තම් සිතීම කියන පැත්තෙන් යමු වෙනකොට අර කියන දේ අර්ථයට වඩා ඒකේ අර ප්‍රායෝගිකත්වය. එතකොට ඒකට අදාළ දහමක් ඇහුණොත් ඔය දෙකම එතෙන්දි සිද්ධ වීමේ හැකියාවකුත් තියෙනවා නේද? දැන් ඇසීම ගැන ධර්මයක් කියනකොට තමන් ඇසීම තමන්ගේ ප්‍රායෝගිකත්වයත් එක්කම අරක පැත්ත දහම් පරියායට අනුව මේකලා එහෙම වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. අර වෙන අයට ඇහෙන්නේ වචනේ අර්ථය විතරයි, මෙයාට ඒක ප්‍රායෝගිකත් එක්කම ඒ අවබෝධයක් ඥානයක් වැඩිවීමක් වෙන්නත් පුළුවන්. ඒක අපිට දැන් ඒ වගේ අපිට ඔය අනුමාන ටිකක් ගන්නවා මිසක් මේක දැන් මට මෙහෙම වෙයි කියන එක අපිට කියන්න බෑ. හින්දා හොඳින් ඉතින් ඔය ඥානෙ වැඩෙන්න අවශ්‍ය දේවල් අර ප්‍රඥාවට ආහාර අහන්න විමසන්න, ඇහෙන දේට අනුව විමසන්න කියන පැත්ත තමයි ඒ දේශනාවෙන් එන්නේ. ඉතින් ගොඩක් පැති
තෝනානේ සර්. පුංචි දෙයක් සර් අහන්න තියෙනවා. මේ දැන් ඔය සර් දැන් ඔය කියපු කරුණු ටික ඇත්තටම ගොඩක් වටිනවා. මේ එතන දැන් ඔය ඒ ගමන් කිව්වනේ මේ දැන් අර හුඟක් වෙලාවට මට ඒ කියනකොට තේරුනේ හුඟක් වෙලාවට අපට ගොඩක්ම මේ ගොඩක් කෙනෙක් තව කෙනෙක් ඒ කියන්නේ අවබෝධ කරගත්ත කෙනෙක් ප්‍රශ්න අහනකොට එතකොට ඒ සිත යොමු වීමත් එක්ක හිත ඒ විදිහටම අනුගත වෙලා හිත ඒකටම යොමු වෙලා අනුගත වෙලා තියෙනකොට අවබෝධ වෙන්න තියෙන අවස්ථාව වැඩි කියන එක වගේ එකක් තමයි මට මං කියනේ වගේ මං තේරුම් ගත්තේ. එහෙම
අපිට අදුදා වැඩි දැනෙන්නේ නේ කෙනෙකුට එහෙම වෙන්න
පුළුවන්. ඕ ඒ ඒ කියන්නේ එකට හොඳ යොමු වෙලාම
අපි දන්නේ.
ඔව් ඒක ඉතින් ප්‍රඥාව අනුවනේ නේ තමන්ගේ ඥානෙ අනුවනේ.
ඔව් ඒක ඉතින්
හරියටම ඉතින් දන්නේ කෙනෙක් විතරනේ ඒක හරිය. හඳයි සර්
මේකේ අර නිවන් දොරටු නැත්නම් ඒ අවබෝධ වෙන විදි කියලා තියෙන තැනකුත් තියෙනවා නේ අර බලන්න කියන කෙනාට වෙන්න පුළුවන්, අහන කෙනාට වෙන්න පුළුවන්. ඔහොම ඉදිරියේ සාකච්ඡාවකදී එක එක පැති මතු වෙන්න පුළුවන්. පස් ආකාරයක් විතර තියෙනවා. ඉතින් ඕක දැන් අපිට ওই වර්ග ටිකට වඩා ඉතින් අපිට
කරන වැඩේ කරන්න ඕනේ ඉතින් විමසනින්. නෑ ඉතින් අර සමහර දේවල් ඉතින් ටිකක් අර අපිට නිකන් අර එනවනේ
දැනගත්තට කමන්නේ.
මොසාර මොඩ නැති ප්‍රශ්න එනවනේ ඒවත් එක්ක තහඬ හිටිනවා ඒ ගමන්. මේ එතකොට මට චමත් මහත්තයාට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චමත් මහත්තයා කිව්වනේ දැන් අර දීඝනක් සූත්‍රය පෙන්නලා ඒකේ දැන් සරියුත් ස්වාමින් වහන්සේට ඒ කියන්නේ මේ වෙලාවේ සෝතාපන්න වෙලා ඉන්න ඇතිනේ. එතකොට රහත් භාවයේ දක්වා ගන්න අර ධර්මයෙන් අර්ථයක් ආවනේ ඒ සද්දෙන් එහෙම කියලා. එතකොට මම අදහස් කරේ ඒ කියන්නේ අර වෙලාවේදී මම අදහස් කරන්නේ මම නිකන් හිතුවේ දැන් සංඥාව මිරිඟුවක් වගේ නම් අර සද්දේ ඒ සද්දේ මිරිඟුවක් වගේ නම් එතකොට ඒකට අර මං අර අර්ථයක් නැහැ කියන වචනේ පාවිච්චි කරේ ඒකයි සංඥාව මිරිඟුවක් නම් ඒකට අර්ථයක් නැහැ කියන එක. හැබැයි එතකොට එහෙම වෙන්නත් බෑ නේද? දැන් අර්ථයක් ආපු නිසානේ සේකෙක් නම් රහත් වෙන්නේ. එහෙමත් එකක් වෙනව නේද චමත් මහත්තයා? ඒක ඒ කියන්නේ ඔබතුමා දැන් අර සංඥාව මිරිඟුවක් කියලා ගත්තොත් ඒ මොකටවත් අර්ථයක් නැහැ නේ. සංඥාව ඒ කියන්නේ ඇහිලම නැහැ නේ. එහෙම එකක්කුත් එතන ඒ පැත්තකුත් හිතන්න බැරිද? හැබැයි අර වාගේ වුණොත් සේකෙක් රහත් වෙන්නත් පුළුවන්. රහත් වෙන මාර්ගයත් එතන දැන් අර සූත්‍රෙත් එහෙම කතාවක් නේ කියන්නේ. අන්න ඒක ගැන ඔබතුමා කොහොමද අදහස් දෙන්න පුළුවන් නම් හොඳයි. තිරුවන් සරණයි.
මම හරියටම කියන්න දන්නේ නැහැ. අතරම ඒකේ සිද්ධිය කොහොම වුණාද කියන එක අපි දන්නේ නැහැ හරියට. හැබැයි දේශනාවේ තියෙන්නේ අරිහත්ය තමයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ අරිහත්යයි දීඝනකගේ ධම්මචක්කු මේ හටගත්ත කියන එකයි ඒ අවසානයේදී. එතකොට මේ දෙක තියෙනවා. හැබැයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තිබිච්ච தත්ත්වය අපි මුලින් හිතේ தත්ත්වය ගැන මේක සඳහනක් නැහැ. ඒකින් දෙයින්
අපිට කියන්න බෑ. ඒක තමයි මට නිකන් අර මේ වෙලාවේ එහෙම පැත්තකුත් නිකන් මතු වුණා. ඒකයි මම නිකන් දැන් මේ වගේ
ඔව් හැබැයි ඒ වගේ පරිණාමවල මුක්ක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ ආශ්‍රව ප්‍රහාණය පිණිස මේ ධර්මයේ බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ ආස්වක්ඛේ කියන එක. එතකොට සීක කමින් මේ සීක භූමියට පැමිණීම කියන තැනින් මෙව වෙන්නේ සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය වීමනේ. එතකොට අර ඊට හා තියෙන ඒ අවබෝධයට ප්‍රමිනිය පිණිස දේශනා උපකාර වෙච්ච ඕන තරම් තැන් තියෙනවා නේද? ඒ කියන්නේ එතකොට ඊට හාටත් ඒක පුද්ගලයාටත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණේ ටික උපකාර වෙනවා කියලා. එතකොට ලෝකයේත් එක්ක ගනුදෙනුම පරිහරණයක් තියෙනවා එළියෙන් බැලුවහම. හැබැයි ඒක ගැන ඒ දෙන අවස්ථාව ගැන තියෙන හැඟීම වෙනසක්, දෘෂ්ටි කෝණවල වෙනසක්, ඒක පිළිබඳව දකින්න විදිහ වෙනසක් නැති වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ නිසා කර පරිහරණය ලෝක පරිහරණය කිරීම පැත්තෙන්ම නෙවෙයි කියන එක.
ඔව් අර අවබෝධයට අරක හේත් වෙනවා. ඔව් මට නිකන් අරම හිතුණා. ඒ කියන්නේ දැන් මං හිතන්නේ දැන් අපි දැන් අර සංඥාව මිරිඟුවක් එහෙම කියලා දාගත්තාම අපි දැන් ඕක හැම තැනටම දාන්න යනවනේ. එහෙම වෙන හින්දත් වෙන්නත් මට එහෙම හිතුනේ අදහස. හොඳයි ඔබතුමා ඉතින් පැහැදිලි කරේ. මොකද දැන් මේ වගේ දැන් ඔබතුමායි දැන් සර් හිමත් ඉන්නවා. දැන් මේ වගේ සාකච්ඡා කරන්න මේ දැනුවත් කීප දෙනෙක් ඉන්නකොට තමයි අපි මොන හරි මෙහෙම ප්‍රශ්නයක් අහන එක වටින්නේ කියලා හිතන්නේ. නැත්නම් තනියම හිත හිත ඉන්න වෙනවා ඔක ගැන. එනිසයි මං ඇහුවේ. ඉතින් හොඳයි. අදහස් දෙකකින් කියන හොඳමයි. තිරුවන් සරණයි. බොහොම පිං ඔබතුමාට.
ඔව් එතන මට අදහස් මත කරන්න හිතුණා. දැන් අපි සංඥා මිරිඟුවක් කියලා ඇහෙනවා. ඊළඟට මිරිඟුව විදියට දකිනකොට මොකුත් හම්බ වෙන්න බෑ කියලා ඇහෙනවා. දැන් එහෙමනම් සංඥාව ගැන මොනවද? ඉතින් සංඥාවෙන් ගන්න එකක් නේ වාහන ඒවත් මේ කතා කරන්නේ ඒවත්. ඒ කියන්නේ සංඥා ඉරිගාකයක් නෙවෙයි වහරි. දැන් විවහාරේනේ අපි අහන්නේ. ඒක අහන්න ඕනද මේක මිරිඟුවක් කියලා? දැන් එතෙන්දි බලන්න අපි මිරිඟු ස්වභාවයෙන් දැකලාද මිරිඟුවක් කියලා ඇහිලා ඒක
අරගෙන ඉන්නේ. නැහැ මම මෙන්න මෙහෙම හිතුවා මට. සර් දැන් අපි දැන් අර දර්ශනයට පත් වෙච්ච කෙනෙකුට සීකේකුටනේ මේක ඇහෙනවා. එතන ඉඳලා රහත් වෙන කතාවක් නේ. දැන් ඇත්තටම උපතිස පරිබ්‍රාජකයා සෝවාන් වුණානේ නේද සර්? දැන් ඔය කියනකොට ඊට පස්සේනේ මහාන වුණේ බුද්ධ ශාසනේ. එතකොට නම් ඉතින් සීකේක් වෙලා නිඳලා තියෙන්නේ එතන ඉඳලා රහත් වෙන කතාවට. එතකොට අර සීකේයට කොහොමත් සංඥාව මිනිගුවා දකිනානේ. එතන මට දැන් අපි වගේ කෙනෙකුට නම් එහෙම වෙන්නේ. අපි හිතුවිල්ලකින්ම නිගන්නේ. ඒකයි
මට. එතන මට ඒ අර දීඝනක සූත්‍රය මන් දන්නේ. ඒක බලන්න ඕන මගේ. ඔළුවේ තියෙන්නේ දීඝනක සෝවන් වෙලා හිටියේ නෑ දීගණකට ඒක
වෙනකොට දීගණක් නෙමෙයි
ඊළඟට
සරි ස්වාමීන්
වහන්සේ නෑ ඒක දෙකම තියෙනවානේ දීගණක සෝවන් වෙනවා සරි සම්බුරෝ ඒකම අහලා රහත් වෙනවා වගේ එකක් තමයි මගේ පොළවේ තියෙන්නේ එතකොට ඒ
සරි ස්වාමීන් වහන්සේ සෝවන් වෙලා හිටියා කලින්නේ
ඔව් ඔව් ඒක අපි දන්නවානේ අන්න හරි එතකොට ඒක අපි හරියටම දන්නවා සෝවන් වෙලා හිටිය කෙනෙක් සරි සම්බුරෝ වෙයි දීගණක ඒක චෙක් කරන්න ඕන මට හිතන්නේ තමයි අපි මතකේ තියෙන්නේ සෝවන් වෙලා හිටියේ නෑ ඒක වුණා දීගණක සෝවන් වෙනවා සරිත් සම්බුරෝ රහත් වෙනවා
එතකොට
ඒ වුණාට දැන් අපි ගන්නෙ ඇහෙන්නේ එකම කරුණනේ වචන එතන ඔතන ඊළඟට ඔබතුමිය මතු කරන එකේ මට ඊට වඩා පැත්තක් පේනවා ඒ දෙන්නම ඉතින් මේ සංඥාව මිරිගුව කියලා නෙමෙයිනේ අර කියපු දේ අහලා ඒක අර අහගෙන ඉඳලා
සර් මම ඒක කිව්වේ දීගණකට නෙවෙයි දීගණක සම්බන්ධයෙන් නෙවෙයි
දැන් සේසේක් වෙලා තමයි
ඒ දෙන්නම හන්සෙක නේ
ඔව් මේ කියන එක අහගන්නකෝ දැන් ඒ එතන පැත්තක් දැන් අපි කරන වැරද්දක් පෙන්වන්න මම මේ හදන්නේ දැන් අපි සංඥාව මිරිංගුව නම් ඕකේ ඉතින් ආයෙ අහන්න දෙයක් තියනවාද කියන එකේ ඉඳන්නේ අපි කතා කරන්නේ එතකොට ඒ කියන්නේ ඒක ගත යුත්තක් නැහැ නේද ඊටකට ඒක මොකටද අහගෙන ඉන්නේ කියන ප්‍රශ්නේ ඒ එතන දැන් මිරිංගුව ස්වභාවයෙන් අවබෝධ කරලාද නැත්නම් මිරිංගුව මෙන්න මේ වගේ දෙයක් කියලා හිතාගෙන අපි අපේ තර්කයට ගලපනවා. අනේ ඒ පැත්ත බලන්න.
ඔව් අපි අපේ තර්කයටනේ ගලපන්නේ.
ඔව්. දැන් අපි දැන් සංඥාව මිරිංගුවක් කියන එක අපි බලෙන් දාගෙන. හරි. ඒ කියන්නේ අහුම එක අනුව අපි දාගෙන. එතකට අන්නේ ඒකයි. ඒක ඉස්සෙල්ලා දාගත්තොත් අර විමසීම මතුවෙන්නේ නැහැ. එහෙනම් අපි අර්ථය දන්නවා
දැන්.
ඔව්. එනිවන මේ වගේ කියලා දන්නවා. ඒ ඊට පස්සේ දැන් අපිට කරන්න දෙයක් නැහැ නේ අපි ඒ දන්න එකට ගැලපෙන්න මොනවා මොනවා හරි කර.
ඔව්. අපි විමසන්නේ
මාර්ගේ මතුවෙන්නේ නැහැ. අනුගත වෙන්නේ නැහැ. එතකොට මේ කියන එක මේ වගේ කියලා අදහසක් ආවට ඒක එහෙමයි කියන තැනට ගිහින් හිතන්න ගියොත් එහෙම අපි අර මාර්ගේ වඩලා ඉවරයි කියන තැනින් මේක විමසන්න යනවා. කියන්නේ අවබෝධ වුණා දැන් මිරිංගුව කියන එක අපි දන්නවා. ඒකත් එක්ක මේක වෙන්නේ කොහොමද කියලා නේද අහන්න හදන. අන්නේ
එතන මම ඇත්තටම මේ අහන්න හැදුවේ මේ සරියුත් ස්වාමින් වහන්සේ දැන් සීකේක් වෙලානේ හිටියේ. ඒ සරියුත් ස්වාමින් වහන්සේට දැන් මිරිංගුව සංඥාව මිරිංගුව කියලා අවබෝධ වෙලානේ තියෙන්නේ. අන්න එතන ඉඳලා රහත් වෙනකොට එහෙම දෙයක් වුණාද අන්න එහෙම එක ගැන දීගණක ගැන නෙවෙයි දීගණක කොහොමත් පෘථග්ජනේ වගේනේ දැන් සූත්‍රෙත්
අපි දාන්න යනවානේ සේක පුද්ගලයාට මෙන්න මෙහෙම අවබෝධයක් තියෙනවා. එහෙම නැති කෙනාට මෙහෙම නැහැ. නේද?
ඔව්. අපි දානවා ඉතින්.
අන්නේ අපි දානවා කියන එක අපිට පේන්නේ නැහැ. අපි දන්නවා සේක පුද්ගලයාට මේ ඥානෙ තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට හිතෙන්නේ මෙහෙමයි. අරය දකින්නේ මෙහෙමයි. අපි කොහොමද ඒක දන්නේ? ආයේ දැනුම්
අපිට ඉන්න සේකයා
අපිට ඉන්න සේකයා අපිට ඉන්නා විතර නේ සේකයා දකින්න හැටිත් අපි
දන්නවා
ඒ පැත්ත අපිට වැහෙනවා හරි සේකයා දකින්නේ මෙහෙමයි කියලා දැන් අපි දන්නවා ඕකේ තව එහාට යන එක තමයි රහතන් වහන්සේ මෙහෙමයි කියලා අහන ප්‍රශ්න ටික ඉතින් රහතන් වහන්සේ මෙහෙම ඉතර වෙලානේ එතකොට කොහොමද මෙහෙම වෙන්නේ කියලා අපි රහතන් වහන්සේ හදාගෙන රහතන් වහන්සේ කෙනත් වේදනාව තිබුණද නැද්ද කියද නැද්ද ගොඩක් ඒවා එනවනේ අර මම හිතන්නේ අපි ළඟදී අපි ආනන්ද ස්වාමීන් වහන්සේ කරපු අර සෝපාදි ශේෂ අනුපාදි ශේෂ ඒක එහෙම හරි ලස්සනයි ඒවා, හරි ගැඹුරුයි. ඉතින් ඒක ඒක දැන් කොච්චර වරදින තැනක්ද කියන්නේ, අපි ඒ දෙකෙන් අපිට ගොඩාක් ඒවා අහන්න ලැබෙනවා. ඉතින් මේ රහතන් වහන්සේ ස්කන්ධ පරිහරණය කර කර ඉන්න එක සෝපාදිශේෂ මරුණයි පස්සේ අනුපාදිශේෂ කියන පැත්තෙන්මනේ ඇහෙන්නේ. ඒ වුණාට ඊට වඩා වෙනස් අදහසක් මෙතන මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි රහතන් වහන්සේ හදාගෙන ස්කන්ධ ටිකක් හදාගෙන ශරීරයේ සේරම හදාගෙන කතා කරන එකයි. මොන කෝණෙන්ද ඒක?
එහෙම ඒ කියන්නේ අපි ඒ විග්‍රහය කරන්නේ අපි මුලම වරද්දගෙනනේ රහතන් වහන්සේ කෙනෙක් හදාගෙන නේද සර්? එහෙම වුණාම ඉතින් කතාවක් තියෙනවනේ, ලොකු කතාවක්.
ඔව්. එතකොට දැන් අපිට ප්‍රශ්න එන්න පුළුවන්, මේක අවබෝධ වුණ කෙනා කොහොමද මේක, මං හිතන්නේ අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න ටිකෙත් ඒ ටික තියෙනවා. ඒකයි මට කියන්න හිතුනේ. දැන් ඇසීම ගැන මෙනෙහි කිරීමයි ඇහෙන දේ අර්ථය මොනවාද ගැනීමයි කියන එක, නැත්නම් මේකත් අර සිතීමක් කියන තැන. එතකොට ඒක ඒ මෙනෙහි කිරීම එමත් මේ නම් සමහර විට අමුතුෙන් දහමක් ඇහෙන්න ඕනේ නැහැ. එයාට හැම එකම දැන් ඒතර වෙන විදිහට බලන කෙනාට ඒ අමුතුෙන් ඇහෙන්න ඕනේ නැහැ. එයා ඒක කරගෙන යනවානේ. හැබැයි අර ඇහෙන කෙනුත් මේක මතුවෙන විදිහේ මේකේ අර්ථය අරගෙන ඒ කියන එක කියන දේ මොකක්ද කියලා අරගෙන මෙතෙන්ට යමු වෙන්නත් පුළුවන්. ඒක දන්න ඒකෙම ඉන්න අනුගත වෙලා ඉන්න කෙනාට අමුතුවෙන් ගහමක් ඇහෙන්න ඕන නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එතකොට ඇහුනේ මොකද්ද කියන එක නෙමෙයි, ඇසීම සිද්ධිය බැලීමක් වෙන්න පුළුවන් ඊතර වෙන විදිහ. අපි දැන් හිතා ගන්න ගියාට අර සූත්‍රයේ උනත් දීඝනක සූත්‍රයේ උනත් සරියුත්ථමඳුරවන්ට අවබෝධය ඇති උනේ මොන විදිහටද කියලා අපි දන්නේ නැහැනේ. ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ ඒක ඇහිලා දීඝනකට කියන දෙකම ඇහිලා ඒක වෙන විදිහකට ඇහිලා එහෙම වුණා කියන එක අපේ මතය. එහෙම වුණාද නැත්නම් අර ඇසීම ගැන මොකක් හරි එකක් වුණාද? දැන් ඒක ඉතින් එක එක මත කියන්න පුළුවන්. ඒක බුදු කෙනෙකුට විතරනේ. ඒකත්
ගෝලෙකුට විතරයි. සර් ඒක මම ඇත්තට මේක මතයක් විදිහට නෙවෙයි, මම නිකම් ප්‍රශ්නයක් මට කුතුහලයක් ඇති වෙලා මම ඒකයි කියුවේ. ඉතින් ඒ අහපු නිසානේ දැන් සර් මේ විස්තරේ තමයි මහත්තයා දෙන්නම මේ එක 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 පැති විස්තර කරේ. එතකොට අපි එහෙම හිතන
ඉතින් කතා කරන එකේ ගැටලුවක් නැහැ. අපි දැනගන්න ඕන එක එක්කෙනාගේ මත එනකොට මේ ඉතින් ඒ හරියටම ඒ දේශනාවේ තියෙන්නේ ඒකද අර තමත් මහත්ය මුලින් ඉඳන් මතු කළේ උපය සක්කාය දිට්ඨිය තියෙනකොට ඉතුරු ටික අපි දාන ඒවා අපි දාපු කියලා දකින්න පුළුවන් නම් හොඳයි. අතන මූලික දේශනාවේ තියෙන එක. ඒ වගේ දැන් ඔය උදාහරණ ගන්න පුළුවන්. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණ එක ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මේ ඔක්කොම අතෑරිය හිඳයි රහත් වුණේ. එහෙම ඉරියව්වක් බලපෑ හිඳයි. මේ නැත්තම් තව තව එක එක මත කියනවා. ඒවා ඒ සූත්‍රේ තියෙනවාද? නැත්තම් ඒක අරගෙන එන ඒක මතද? ඒකට අපි පරිස්සම් වෙන්න ඕන. බුද්ධ දේශනාවේ මෙච්චරයි. ඒකත් එක්ක ඒක මත එන්න පුළුවන්, අපේ මතත් එන්න පුළුවන්. ඒකට අපි අර දේශනාවම වෙන් කරගෙන ඒකෙන්ම හොයනවා නම් හොඳයි නේද?
ඔව්. මොකද ඒක තමයි නිකන් අර කුතුහලයටත් අපිට ඇති වෙනවනේ. ප්‍රශ්න එහෙම වුණාද කොහෙම වුණාද කියලා ඉතින් මම අර ඒකයි අහුවේ ඒකෙන් අර අදහස් ආවනේ දැන් ඉතින් ඒක හොඳයි දැන් මට
ඔව් අපි මේ පොවෙන අය කියන්න පුළුවන් මේ මාර්ගය කියලා අර දැන් මේක වැරදි කියන තැන අපි දාගෙන එතෙන්ට යන්න හදන්නේ ඒ එහෙම කියෑම නෙමෙයි මේක කොහොමද මේ මෙහෙම කියලා ඒ පරියායත් එක්ක විමසීමකට තමයි යන්න ඕන කියන පැත්ත. ඒ කියන්නේ අපි උත්තරේ දන්නේ නැහැ තව විදිහට කිව්වොත්. මෙහෙම වුණාම මෙහෙමයි කියන උත්තරේ දාගන්න නැතුව මොකද්ද මේ කොහොමද මේ කෙසේද මේ කියන විමසීමට යනවනම් හොඳයි කියන පැත්ත.
ඔව් මොකද ඒක ගොඩක් වටිනවා අර කොහොම වෙලා හරි අපි නොදැනුවත්කම හරි කුතුහලයකින් හරි අර විදිහ ප්‍රශ්නයක් එන්නේ අර ඒක ඇත්තම දැන් මට හිතෙනවා ඒක නිකන් වැඩකට නැති එකක් වගේ අපි කරන්න ඕන මේ විමසන පැත්තටම
මේ ප්‍රශ්නවල වැඩක් තියෙනවා
නේද දැන් හිතෙනවා ඒක අර්ථයක් නැහැ කියලා යා අපි හැබැයි අපිකත් හොඳයි නැත්තම් මේ ටික දන්නෙත් නැහෙනේ
එහෙනම් ප්‍රශ්නේම වැදගත් තමන්ට හරි වෙන කාට හරි එහෙම වැදගත් වෙනවා
නෑ දැන් මෙහෙම අහන්නේ දැන් සර් කියලා තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න කියලා ඉතින් ඒ නිසා තමයි ඉතින් අහන්නේ.
ඔව්
හොඳයි සර් එහෙනම් මේ සියලුම දේවල් වලට කාරණා මේ පැහැදිලි කරලා දුන්න චමත් මහත්තයාටත් දෙන්නටම බොහොම පිං තෙරුවන් සරණයි සියලු දෙනාටම.
හොඳයි තෙරුවන් සරණයි එහෙනම් අපි අවසන් කරමු නේද අද. කාට හරි මොනා හරි කියන්න තියනවාද? අතේ මං හිතනවා අද මේ වටින සාකච්ඡාවක් සිද්ධ වුණා. ඉතින් අපිට එහෙම මේ සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ මේ වගේ නාලිකාවක් පවත්වාගෙන ඒකට උපකාරී කරන ඒ උදව් උපකාර කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි හැමෝම රැස් කරපු පින් අනුමෝදන් වෙන්න මං ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සාකච්ඡාවට සම්බන්ධ වුණ අදහස් ප්‍රකාශ කරපු ප්‍රශ්න අහගෙන හිටිය හැමෝටම ඔවුන්ගේ පවුල්වලටත් ඒ වගේම මේ දෙනා පින්තේ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබිලා මන් ධර්ම අවබෝධය සඳහාම තව තවත් දහම අහන්න ලැබෙන අවස්ථාව ලැබෙන්න උදව් උපකාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ දහම අහගෙන හිටිය යම් කිසි දෙවිදේවතාවන් වහන්සේ නමක් ඉන්නා නම් උන්ටත් කරපු පින් සේරම අනුමෝදන් වෙලා ඒ සතුටටපත් වෙලා දිගයිසුරු වැඩි දියුණු කරගන්න උතුම් දහම් අවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා අප හැමෝම අපවත් පවුල්වල සමවත් මේගේ ඥාතීන් සියලුම දෙනාවත් ආරක්ෂා කරන්න යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් ලෙඩ දුකක් අපලපදයක් කිසියම්ම මේ කීනොපි කිසියම්ම කරදරයක් වෙන්න තියෙනා නම් ඒ සෑමගෙන් අපව ආරක්ෂා කරන්න අපිට තව තවත් මේ දහම අහන්න ඒවයි යදන්න විමසන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න උදව් උපකාරී වෙන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. හොඳයි තෙරුවන් සරණයි හැම දෙනාටම. එවගේම අද අවසත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක දහම් සාකච්ඡාවක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒක අපි Zoom link එකක් හැදුවොත් මම group එකට දාන්නම් අද එකට විතර එකට එකමාරට විතර කියන එකක් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි සිල් දරාතුම.
තෙරුවන් සරණයි.